كمان তেরুয়ান সান্নাই মে কানেক্ট রানে রে চা ছাত্র মা হেনানি রে চা মিলে মাহাত্মে হরি হ্যাঁ
তাই না আমাদের নেই।
হ্যাঁ হরি দেহিনা নমস্কার কি নমো তাসে ভগবতো অর্হতো সাম্মা সম্বুদ্ধসে নমো তাসে ভগবতো অর্হতো সাম্মা সম্বুদ্ধসে নমো তাসে ভগবতো অর্হতো সাম্মা সম্বুদ্ধসে মে উদয়াদ্দে মে অনিত্যতা বেগেনে কারণ কিপ্যাক তমাই মে সন্ধান করান্টে ইদু লুকু আড়সটানাক নেমেই අපේ මේ මහින්ද්‍ර මහත්තයා තාද කොහොමද දෙන්න තිබ්බ හින්දා මේ තමයි විශේෂයෙන් ගත්තේ. එතකොට මේ ගිය වාරේ කළේ අර නිදිකණ්ඩ සූත්‍රය ගැන, ඊට ඉස්සෙල්ලා වාරේ සලායතන විපස්සනාව ගැන සිද්ධ කළා. ඉතින් අද මේ අනිත්‍යතාවය ගැන සමහර තියෙන කාරණා ටිකක්, ඒ වගේම වැරදි වගේ අදහස් කීපයකුත් සාකච්ඡා කරන්න යනවා. ඉතින් මේකට අද මේ මූලිකවම ගන්න මේ එක සූත්‍රයක්. මේක තියෙන අංගුත්තර නිකායේ පුද්ගල සූත්‍රය කියලා. ඉගෙන අපේ මේ සංසාර ගමන ගැන කියවෙන සූත්‍රයක්. ඉතින් මේ අය දන්නවනේ මේ සංසාරයේ එක එක සත්ව කොට්ටාස වලට සත්වයන්ගේ ජීවිත මාරු වෙනවා, සංසරණීය වෙනවා. එතකොට මේ මේ සූත්‍රයත් ඒ වගේ කාරණයක් තමයි කියන්නේ, විශේෂයෙන් අනිත්‍යතාවය ගැන. දැන් සාමාන්‍යයෙන් එක එක මට්ටම් වල සත්වයෝ ඉන්නවනේ, ඒ අය මරණයට පත් වෙද්දී උපදින්න පුළුවන් ආකාරය ගැන මේ සූත්‍රයෙන් අදහසක් ගන්න පුළුවන්. මේ සූත්‍රයේ තියෙනවා මෙහෙම, චත්තාරෝ මේ භික්කවේ පුද්ගල සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින් කියලා. මේ ලෝකයේ පුද්ගලයෝ 4 දෙනෙක් මහණෙනි ඉන්නවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඉද බිච්චවේ ඒකච්චෝ පුද්ගලෝ විවිච්චේව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං. ගින් කියන්නේ එක පුද්ගලයෙක් ඉන්නවා කාමයන්ගෙන් වෙන් වෙලා, අකුසලයන්ගෙන් වෙන් වෙලා, මේ විතක්ක විචාර සහිත ප්‍රීති සුඛ ඇති පළමෙනි ධානයට බැස වාසය කරනවා කියන එක මේ තප්පරයක් ඉන්නේ. බැයි එතකොට මේ සූත්‍රයේ තියෙනවා පුද්ගලයෝ 4 දෙනෙක් ගැන. පළවෙනි පුද්ගලයෙක් ඉන්නවා මේ අය දන්නව අර කාමයන්ගෙන් වෙන් වෙලා ප්‍රථම ධානයට පැමිණ වාසය කරනවා කියලා. එතකොට ඊට පස්සේ බුදුරන් වහන්සේ කියනවා සෝතං අස්සාදේති තන් නිකාමේති. එයා ඒ ධාන භවය ආස්වාදේ කරනවා, එයට කැමති වෙනවා කියලා. තේනත තේනච විත්තිං ආපජ්ජති. ඒකෙන් එයා සතුටට පත් වෙනවා. තත්ත ටිතෝ තදදි මුත්තෝ තම් බහුල විහාරි. ඒකෙම එතනම රැඳිලා ඉඳලා එයා ඒකම බහුල ලෙස සිතේ වඩලා ඒ පිරිහෙන්නේ නැතුව කාලක්‍රියා කළොත් බ්‍රහ්ම කායිකානං දේවානං සහවිතං උපජ්ජති. බ්‍රහ්ම කායික දෙවියන් අතර උපදිනවලු. සාමාන්‍යයෙන් පළවෙනි ධ්‍යානෙ වැඩුවොත් දහමට අනුව එයා උපදින්නේ පළවෙනි ධ්‍යාන තලය කියන එක. ඒක තුනකින් විස්තර වෙනවා, මේ මහා බ්‍රහ්ම තලය, බ්‍රහ්ම පාරිසජ්ජ, බ්‍රහ්ම පුරෝහිත කියලා. ඒ ධ්‍යානෙ තියෙන මේ ධ්‍යානෙ තියෙන ඒකාග්‍රතාවයේ මත, එහෙම නැත්නම් ඒ ධ්‍යානෙ තියෙන බලවත්කම මත ඒ පළවෙනි ධ්‍යාන තලයේ ආකාර තුනක් සඳහන් වෙනවා දහමේ. එතකොට මේ මෙතන කියන්නේ ඒ බ්‍රහ්මකායික ඒ ධ්‍යාන තල තුනෙන් එකක දෙවියන් අතර උපදිනවා කියලා. ඒ දෙවියන්ගේ ආයුෂය කප්පෝ ආයුපමානං කියලා තියෙනවා, කල්පයයි. ඊට පස්සේ පෙන්නනවා තත්ත පූතුජ්ජනෝ යාවතායුකං තත්වා යාවතකං තේසං දේවානං ආයුප්පමානං. එතන ඒ පෘථග්ජන කෙනගෙන තමයි දැන් මේ කිව්වේ ධ්‍යානයක් වඩලා එයා ඒකේ ඒ ආයුෂ තියෙනකන් එතන ඉඳලා තන් සබ්බං කේපෙත්වා ඒ සියලු ආයුෂය ඉවර කරලා නිරයම්පි ගච්ඡති, නිරයටත් යනවා, තිරස්චාන යෝනිම්පි ගච්ඡති, තිරිසන් ලෝකෙටත් යනවා, පෙට්ටි විසයම්පි ගච්ඡති, ප්‍රේත ලෝකෙටත් යනවා. භගවතෝපන ශාවකෝ තත්ත යාවතායුකං තත්වා යාවතකං තේසං දේවානං ආයුප්පමානං. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයා එතන ඒ ආයු තියෙනකන් ඉඳලා ඔවුන්ගේ ඒ දෙවියන්ගේ යම් ආයු ප්‍රමාණයක් වෙනවද ඒ සියල්ල නිම කරලා තස්මින් ඒව භවේ පරිනිබ්බායති, එම භවෙම නිවීමට පිරිනිවන් පෑවට යනවා කියලා තමයි කියන්නේ. අයං කෝ භික්ඛවේ විශේෂෝ අයං අදිප්පායෝ, මේක තමයි විශේෂය, මේක තමයි මූලික කාරණය, මේ දෙදෙනාගේ නානත්වය වෙනස කියලා ආර්ය ශ්‍රාවකයාගේ, සුතවත් ආර්ය ශ්‍රාවකයාගේ පුතක් ජනයාගේ ගතිය සම්බන්ධයෙන්, මරණයෙන් මතු ගතිය සම්බන්ධයෙන් කියලා දේශනා වෙනවා. එතකොට මේ සූත්‍රය කිව්වේ පළවෙනි ධ්‍යානෙ වඩලා සාමාන්‍ය කෙනෙක් බ්‍රහ්ම ලෝකෙට යන්න පුළුවන්, එයා ඒකෙන් චුත වෙලා මේ නිරේතත් යනවා, ප්‍රේත ලෝකෙටත් යනවා, ඊට පස්සේ තිරිසන් විසයටත් යනවා කියලා. ඉතින් මේකේ ඊළඟ සූත්‍රෙත් තියෙනවා එහෙමම වගේ, මේ එක තියෙන්නේ තවත් පුද්ගලයෙක් ඉන්නවා, විතක්ක විචාරාණං රූප සමං, විතක්ක විචාර සමනය කරලා අර දෙවෙනි ධ්‍යානෙට සම්වැදිලා ඒකෙත් එයා ඒක බහුලව විහරණය කරලා ඒකෙම සිත රඳවාගෙන ඉඳලා අපරහීනෝ කාලං කුරුමානෝ ආභස්සරාණං දේවානං සහව්‍යතං උපජ්ජති, ආභස්සර දෙවියන්ගේ අතරට යනවලු. ආභස්සරාණං භික්ඛවේ දේවානං ද්වේ කප්පායුපමානං, ඒ දෙවියන්ගේ ආයු ප්‍රමාණය කල්ප දෙකයිලු. තත්ත පෘතුජ්ජනෝ යාවතායුකං තත්වා, එතන පෘතුජ්ජනය තමන්ගේ ආයුෂ තියෙනකන් එතන ඉඳලා යාවතකං තේසානං දේවානං ආයු ප්‍රමාණං තන් සබ්බං කේපෙත්වා, ඒ සියලු ආයු ප්‍රමාණය මේ ක්ෂය කරලා නිරයම්පි ගච්ඡති, නිරේත් උපදිනවා, තිරස්චාන යෝනිම්පි ගච්ඡති, පෙත්ති විසයම්පි ගච්ඡති, තිරසෙන් ලෝකෙ හෙම නැත්තම් ප්‍රේත විසයටත් යනවා කියන. භාග්‍යතුන්ගේ ශ්‍රාවකයා එතන මේ එතන සියලු ආයුෂ ක්ෂය කරලා තස්මින් ඒව භවේ පරිනිබ්බායති, එම භවේ නිවි යනවා කියලා දේශනා කරනවා. මේක දෙදෙනා අතර විශේෂත්වයක් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. මේ විදිහටම මේ තුන්වෙනි ධ්‍යානෙටත් පෙන්නනවා අර ප්‍රීතියෙන් විරාග වෙලා උපේක්ෂාවෙන් විහෙරති සතෝත් සම්පජානෝ සුකංච කායින පටිසම්මිද්ද. ඒ කියන්නේ අර සුඛය ඒකාග්‍රතාවයයි ඇති මේ තුන්වෙනි ධ්‍යානෙ. ඒකෙත් ඒ විදිහටම තමයි කියන්නේ මේ කෙනෙක් එහෙම මේ ඒකේ ඒ ඒකල් උපදින්නේ සුභකින්න කියන දෙවියන් අතර. ඒකේ ඒගොල්ලෝ තියනවා කියනවා මේ චත්තාරෝ කප්පා කල්ප හතරක් ආයුෂ. ඒක ගෙවලා ඒගොල්ලොත් අර ප්‍රේත ලෝකේ හරි මේ තිරිසන් ලෝකේ හරි අපාය හරි උපදින්න පුළුවන් කියලා තියෙනවා. මෙතන මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකේ හරි කියලා නැත්නම් මේ අර දෙන්නගේ වෙනස පෙන්වන්න, මේ කියන්නේ ඒකේ තියෙන අනතුර පෙන්වන්න තමයි අර තුන බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. එතකොට මේ වගේම මේ සුත්‍රතර ශ්‍රාවකයා ඒකෙදිත් එතන ඒ ලෝකේ නිවනට පත් වෙනවා කියලා දේශනා කරනවා. ඊට පස්සේ හතරවෙනි පුද්ගලයෙක් ගැනත් කියනවා අර මේ අය අහලා ඇති අර සුඛයයි දුක්ඛයයි සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරලා සෝමනස්ස දෝමනස්ස යාස්තංගමේට යවලා උපේක්ඛා සති පාරිශුද්ධින් උපේක්ෂාව ඇති සිහිය හොඳටම තියෙන ඒකාග්‍රතාවය බලවත් තියෙන සතරවෙනි ධ්‍යානෙ ඉපදෙනවා කෙනෙක්. එයා ඒකට කියන අපි වේහප්පල කියලා. ඒ වේහප්පලේ මේ පංච කප්ප සතානි 500ක් මේ කල්ප ආයුෂ තියෙනවා කියලා. ඉතින් ඒකත් එයා ගෙවල අර ලෝක තුනට යනවා කියලා දේශනා කරලා තියෙනවා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයා මේ ඉන්වෙන් වෙලා මේ ඒ ලෝකෙම පිරිනිවෙනවා කියලා දේශනා වෙනවා. ඉමේ භික්කවේ චත්තාරෝ පුද්ගල සන්තෝ සංවිජ්ජමාන, මෙන්න මේක මේ පුද්ගලයෝ 4 දෙනෙක් මේක ගැන සඳහන් වෙනවා. මෙහෙම මේක තියෙන අංගුත්තර නිකාය චතුක්ක නිපාතේ මේ පුද්ගල සූත්‍රය කියලා මේකට කියන්නේ. බුද්ධ ජයන්ති මුද්‍රණේ නම් 243 පිටුවේ 242 243. ඉතින් මේක මට විශේෂයෙන් සඳහන් කරන්න ඉදුණි, අර දැන් සසරේ තියෙන ලොකුම තැන් කීපයක් තමයි මේ බ්‍රහ්ම ලෝක 4 කියන එක. එතකොට මේ සූත්‍රවල තියෙන හැටියට මේ බ්‍රහ්ම ලෝකෙනුත් චුත වෙලා මේ අපාය උපදින්න පුළුවන් වගේ මට්ටම කියන්නේ තියෙන. බ්‍රහ්ම ලෝක සත්වය සාමාන්‍යයෙන් ගොඩක් හොඳ මානසික මට්ටමක ඉන්න අය. නමුත් අර අනුසේ තියෙන හින්දා එයාගේ කර්ම ශක්තිය අනික් ලෝකවල උපදින්න ඒ හැකියාව තියෙන නිසා, ඒ අනුසේ ප්‍රහාණය කළා නැති නිසා නැවතත් අර ඉපදීමේ හැකියාව තියෙනවා කියන එක. ඉතින් මේ සසරි තියෙන භයානකකම තමයි මේකෙන් අර පෙන්නුම් කරන්නේ. ඇත්තට මේ සූත්‍රයේ මේ ඒ ධර්ම සංග්‍රහක ස්වාමීන් වහන්සේලා යොදලා තියෙන්නේ මේ චතුක්ක නිපාතේ එක එක වර්ග තියෙනවානේ. මේක දාලා තියෙන්නේ භය වර්ගයට. ඒ එක එක වර්ගයට සූත්‍ර 10 බැගින් තියෙනවා. එතකොට මේක දාලා තියෙන්නේ මේ භය වර්ගය කියන එක. ඒ කියන්නේ සසර බිය ගෙන දෙන කාරණයක් හින්දා වෙන්න ඕනි. ඒකයි මේ සූත්‍රය දාලා තියෙන්නේ. එතකොට ඒ කියන්නේ අපේ ජීවිතවල ස්වභාවය දැන්. ඇතර මමත් ඉස්සර හිතාගෙන හිටියේ මේ බ්‍රහ්ම ලෝකේ ඉඳලා මේ කෙනෙක් චුත වෙලා කෙලින්ම මේ අපායට යන්න බැරිය කියලා. හැබැයි මේ සූත්‍රේ තියෙන විදිහට කියලා තියෙන විදිහට මේ මොකද එහෙම මතයක් අද සමාජෙත් තියෙනවා. මේ බ්‍රහ්ම ලෝකේ ඉඳලා චුත වෙලා අපායට යන්නේ එක්කෝ මිනිස් ලෝකෙට හරි දිව්‍ය ලෝකෙට ගිහිල්ලා ඊට පස්සේ භවයක තමයි අපායට යන්නේ කියලා. නමුත් මේ සූත්‍රයේ තියෙන විදිහට මේක දාලා තියෙන්නේ මේ බය වර්ගේ. ඒක නිසා මේකෙන් පෙන්ඳුම් කරනවා වගේ පේන්නේ. ඒ කියන වචන පාලි තියෙන විදිහ ඔක්කොම එනිම් යා මේ තිරිසන් ලෝකේ හරි අපාය හරි പ്രേත ලෝකේ හරි උපදින්න පුළුවන් කියන එක තමයි. මොකද මේ තව කෙනෙක් තියෙනවා දැන් ඔය කෙනෙක් දිව්‍ය ලෝකයක වගේ ඉපදිලා හිටියත් ඒකේ ආයුෂ කියන එක දෙයක්. දැන් මිනිස් ලෝකෙත් අපි කියනවා මිනිස් ලෝකයේ ආයුෂ සමහරලාට අවුරුදු 100ක් වෙනවා එහෙම කියන. නමුත් හැම මනුස්සයම ඒ ආයුෂ ප්‍රමාණයම දිව්‍ය මේ මනුස්ස ලෝකේ ගත කරන්නේ නැහැ. සමහර අය ඉපදිලා දවසෙන් දෙකෙන් මැරෙනයි. මව කුසේදීම නැති වෙන අයත් ඉන්නවා. ඒ වගේ දැන් දිව්‍ය ලෝකවලත් ආයුෂ කියලා දෙයක් තියෙනවානේ. ඉතින් හැම දෙවියම ඒ ආයුෂයේ තියෙනවා කියලා හිතන්න තමයි. එකට මේ හැම දෙවියම ඒ ආයුෂ තියෙනවා කියලා හිතන්න තමයි. එතකොට දැන් අපි ගත්තොත් අර කතාවක් තියෙන්නේ මේ එක දිව්‍ය පුත්‍රයෙක් නන්දනවනේ ඉන්නකොට මේ යාගේ පරිවාර දිව්‍ය දිව්‍යාංගනාව 500ක් එකපාරම මේ එතනින් චුත වෙලා මේ අපාය ඉපදුනා කියලා තියෙනවා. ඉතින් මෙතන කල්පනා කරලා බැලුවොත් මේ 500 දෙනාම යම්කිසි කර්මයක් කළා එතෙන්ට එන්න ඇත්තේ. නමුත් මේ හැමෝම කරන කර්ම ශක්තිය එකයි නෙමෙයිනේ. ඉතින් මේ හැමෝගෙම ආයුෂ චුත වුණා, ආයුෂ ඉවර වුණා ඒ වෙලාවේ කියලා හිතන්න අමාරුයි. ඒ කියන්නේ මෙතන පේනවා වෙනත් සම්බන්ධයක්. ඒ කියන්නේ සමහර කර්ම තියෙනවා අපි මේ එකට එකතු වෙලා කරපු. ඒ එකට එකතු වෙලා කරපු කර්ම සමහරට කටියේ එකට විඳින්න ඕනි. එහෙමත් මේ කර්ම ජාලයක් වශයෙන් සත්වය බැඳිලා ඉන්නවනේ. ඒතොර අර 500ක් දිව්‍යාංගනාවන්ගෙම මේ එකපාර ආයුෂ ඉවර වුණා කියලා හිතන්න අමාරුයි. ඒතොර ආයුෂ තියෙද්දිම මේගොල්ලෝ ගිහිල්ලා අපායේ ඉපදුනේ. ඉතින් ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. අර දැන් කෙනෙක් දෙන්නෙක් එතන අපායේ ගිහිල්ලා උපදිනකොට අර කර්ම සම්බන්ධ නිසා ඒගොල්ලෝ එකට විඳවන්න මොකක් හරි කර්මයක් කරලා තියෙනවා කියමු. අනිත් ඒගොල්ලොත් එතන උපදින බවක් පේනවා. කියන්නේ මේ අන්තර් සම්බන්ධයක් කර්ම වලින් බලපානකොට එහෙම සිද්ධියක් පේන්න තියෙනවා. ඒ වගේ මේ දැන් අපි ගත්තොත් අපේ බුද්ධ කාලෙත් අපේ භාග්‍යතුන් වහන්සේ දිව්‍ය ලෝකයේ ඉඳලා මේ සුද්ධෝදන ඒ රජතුමාට දාව, මහා මායා දේවියට දාව ඔන්න ඉපදුණු කාලයක් තිබ්බනේ. ඒ කාලෙම තමයි අර 80 මහා ශ්‍රාවකයෝ ගොඩාක් දෙනෙක් ඒ ශාක්‍ය කුලේ උප්පත්තිය ලැබුවේ. දැන් ඒ අයගේ සමහර කෙනෙක් හිටියේ බ්‍රහ්ම ලෝකී ඊට කලින්, සමහර කෙනෙක් හිටියේ දිව්‍ය තලවල. හැබැයි මේ ඔක්කොම දැන් ගොඩක් අය සිද්ධාත් කුමාරයාගේ වයසට ළඟ වයසක් තියෙන කට්ටිය ඔක්කොම එකම කාලෙක ඉපදුනා ඒ ඒ ඒ ඒ රජ කුලවල. ඉතින් ඒ හැමෝම එහෙම ඇයි වුණේ කියලා කල්පනා කරලා බැලුවොත් අර හිටපු දිව්‍ය ලෝකවල බ්‍රහ්මතලේ හරි දැන් කාශ්‍යප ස්වාමීන් වහන්සේ හිටියේ බ්‍රහ්ම ලෝකෙ ඉඳලා තමයි එතනට ආවේ. ඒතර අනික් සමහර ස්වාමීන් වහන්සේලා දිව්‍ය තලවල ඉඳලා මේ මනුස්ස තලයට ආවේ. මේ 80 මහ ශ්‍රාවක ස්වාමීන් වහන්සේලා ගැන කියන්නේ ගොඩක් බහුතරයක් ගැන. එතකොට මේ හැමෝගෙම අර දිව්‍ය තලවල හරි බ්‍රහ්ම ලෝකෙ හරි ආයුෂ ඉවර වුණා කියලා හිතන්න අමාරුයි. ඉතින් අර මිනිස්සු අතරෙත් අවුරුදු 100ක් ආයුෂ තිබ්බට මැදදී නැති වෙනවා වගේ මෙතන ආයුෂ මැදදී නැති වෙලා මේ අර කර්ම සම්බන්ධ නිසා ඒගොල්ලන්ගේ සංසාරේ සම්බන්ධකම් තියෙනවනේ. කොම එක යුගයක ඉපදුණු බවක් පේන්න තියෙනවා. ඉතින් ඒක නිසා ඒ වගේම ඒක අනිත් පැත්තටත් සමහර අකුසල කර්ම විපාක දෙන්න ගන්නකොට එයාගේ ආයුෂය ඉවර වෙන්නත් කලින් එහෙම නැත්තම් අපි හිතමු ඒ කර්ම ශක්තිය ඉවර වෙන්නත් කලින්ම වගේ ඒ ජීවිතයට අදාළ මනුස් මේ නැවත එක පාරටම එතනින් පල්ලෙහාට වැටිලා වෙන කොහේ හරි උත්පත්ති ලැබීමේ හැකියාවක් තියෙන බව පේන තියෙනවා. දැන් අපිට හිතෙන්නේ මනුස්සයෝ නම් මැරෙන්නේ එක්කෝ ලෙඩක් හැදිලා අනතුරක් වෙලා එහෙම දෙයකින් කියලා. ඒතොර ඒක සත්‍යයි තමයි. හැබැයි දෙවියෝ අතර ගත්තහම මේ දෙවියන්ගේ දැන් දෙවියන්ට එහෙම ලෙඩ හැදෙනවා, ඇක්සිඩෙන්ට් වෙනවා එහෙම එකක් නෑනේ. දෙවියෝ අතර අතර පල්ලෙහා දේව නිකායන අතර යුද්ධ එහෙම පවතිනවා. නමුත් ඉහළ දිව්‍ය තලවල යාම ලෝකයෙන් පස්සේ එහෙම මේ අනතුරු වීමක් නැහෙනේ. ඉතින් ඒ වුණත් කර්මය ගෙවෙන්න කලින් ඒගොල්ලෝ එතනින් චුත වෙන බවක් තමයි පේන්න තියෙන්නේ. ඒක නිසා දැන් අපි හිතමු එහෙම ඒගොල්ලන්ට දැනෙනවා නම් සමහර දෙවියන්ට අනාගතේ පේනවනේ. මං මෙහෙම හෙට මගේ දැන් ෂේ වෙලා තියෙන්නේ, හරියට මට මෙච්චරයි මගේ ආයුෂ තියෙන්නේ, මම මේ වගේ වසරකදී මැරෙයි කියලා ඒගොල්ලෝ ගොඩාක් උත්සාහවත් වෙනවනේ මේ බුද්ධ කාලෙක පවා නිවන් දකින්න. ඒතර ඒගොල්ලන්ටත් එහෙම නිශ්චිත බවක් තමන් කවදද මැරෙන්නේ කියලා නිශ්චිත බවක් නැති බවක් පේනවා. නිශ්චිත නම් ඒගොල්ලෝ ඒ පංචකාම සැපේ ඇලිලා ගොඩක් වාසය කරන්නේ නැනේ. ඉතින් එහෙම බවක් පේන තියෙනවා. එතකොට එහෙම අවිනිශ්චිත බවක ඒගොල්ලොත් ඉන්නේ. ඉතින් එකපාරටම සමහර කෙනෙක් පල්ලෙහාට යනකොට ඒකට කරන්න එකට විඳවන්න තිබ්බ කර්ම, ඒ කියන්නේ දිව්‍ය ලෝකෙම්ම පල්ලෙහාට නොයනෝ වෙන්නත් පුළුවන්. අපි හිතමු ඒ දෙන්නෙක් ඒ වගේ දැන් මනුස්ස ලෝකෙන් එක්කෙනෙක් එක තැනක උත්පත්තිය ලබනකොට අර දිව්‍ය ලෝකෙන් එයත් එතන උත්පත්තිය ලබනවා. ඒ දෙන්න එකට විඳවන්න තියෙන හොඳ හෝ නරක කර්මයක් නිසා වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම අර ඉස්සෙල්ලා කියපු සූත්‍රෙත් ඒ බ්‍රහ්ම ලෝකෙනුත් මේ එකනම් කිව්වේ බ්‍රහ්ම ඒ සියලු ආයුෂ ගෙවලා තමයි අර සතර අපායට යන්නේ කියලා. ඉතින් අර පිප්පලි මහණවකගේ කතාව එහෙම බැලුවාම පේන තියෙන්නේ සමහර බ්‍රහ්ම හැම බ්‍රහ්මයක්ම නෙමෙයි අතර මගදී වුණත් ඒ ආයුෂ ඉවර වෙලා දුර්වල ධානයක් නම් වගේ ආපහු පල්ලෙහාට වැටෙන්න පුළුවන් කියලා. ඉතින් හරියට අපි ගත්තොත් දැන් ලෝකේ තියෙන සංසාරේ තියෙන ඉහළම තලය තමයි, ඉහළම තල ටික තමයි ඉතින් බ්‍රහ්මතල. දැන් ඇත්තටම මේ සූත්‍රය වගේම අංගුත්තර නිකායේ ටික නිපාතේ තුනේ කාරණා තියෙන තැනත් තව සූත්‍රයක් තියෙනවා. ඒකේ සඳහන් වෙනවා මේ අරූප ධ්‍යාන ලැබපු බ්‍රහ්මයෝ ගැන. ආකාසඤ්ඤායතනේ, අර විඤ්ඤාණඤ්ඤායතනේ, ආකින්චඤ්ඤායතනේ කියන අරූප මට්ටම් ලැබපු තල ගැන. ඒ වේදිත් මේ ඒ සූත්‍රවලත් මේ විදිහටමයි තියෙන්නේ. අරූප ධ්‍යානෙට ඒගොල්ලෝ ගිහිල්ලා ඒකේ කර්ම ශක්තිය තියෙනකන්, ඒ කියන්නේ ධ්‍යානෙ ශීනවනේ එක්තරා ශක්තියක්, භවයේ ශක්තිය, ඒක තියෙනකන් ඉඳලා ආපහු පල්ලෙහාටම වැටෙනවා කියලා සඳහන් වෙනවා මේ විදිහ මේ සූත්‍රය වගේම තියෙනවා. එතකොට මේක අර චතුක්ක නිපාතේ හින්දා හතර කාරණයක් දාන්න ඕන හින්දා මෙතන ධ්‍යාන හතර ගැන විතරයි සඳහන් වෙන්නේ. ඉතින් අර තික නිපාතේ අර කාරණෙත් තියෙනවා. ඉතින් එතකොට පේන්නේ මේ හරිම ඉතින් අස්ථාවර තත්ත්වයක් මේ සත්වයේ සංසාර ගමන තුල තියෙන. ඉතින් ඒක හින්දා වෙන්නේ ତතර බුදුරන් වහන්සේ කියන්නේ නැත්තේ මේ බොහෝ දෙනෙක් මෙහෙම අතට ගත්ත පස්තික වගේ ප්‍රමාණයක් තමයි මේ නැවත හොඳ තැනක උපදින්නේ, ගොඩක් අය යන්නේ පල්ලෙහාට කියලා. ඉතින් උපමාවක් කිව්වොත් අපි තුමු දැන් භවයේ උඩම තමයි එන්නේ ওই ධ්‍යාන තල කියලා කියන්නේ, යටම තමයි අපාය කියන්නේ. ඉතින් සත්වෙක් නිකන් මිනිමග නැගගෙන මේ උඩටම ගිහිලා උඩටම ගිහිල්ලා මොකක් හරි වෙලා එතනින් ලිස්සලා වැටුනොත් දැන් අපේ මිනිස් ලෝකේ තියෙන මැද හරිය වගේ මේ අවස්ථාවක් තියෙනවා. ඉතින් මැද අල්ලගන්න බැරි වෙලා පල්ලෙහාටම එන්නත් පුළුවන්. හරියට මට කියන්න බෑ. ඉතින් පල්ලෙහාටම වැටෙන්නත් දැන් සාමාන්‍ය මැද අල්ලනට වඩා පල්ලෙහාටම වැටෙලික නෙලෙසි. ඒ කියන්නේ සත්වයේ උපතට ගොඩක් කාරණා අවශ්‍ය නැත්තම් මේ සරල කාරණානම් අවශ්‍ය එතන උපදින එක ලේසි කෙනෙකුට. එතකොට ගොඩාක් හේතු කාරණා සකස් වෙන්න ඕනි තැනක්, ගොඩාක් බලවත් හේතු කාරණා සකස් ඕනි වෙන තැනක උපදින එක අමාරුයි. දැන් අපි ලෝකෙත් ගත්තොත් යමක් සංකීර්ණ දෙයක් හදන්න අමාරුයි, සරල දෙයක් පොළවේ පස් කියලා ගත්තොත් හැම තැනම තියෙනවනේ. හැබැයි ඊට වඩා ගහක් කියන එක ඊට වඩා දුර්ලභයි. ගහක පළතුරක් කියන එක ඊට වඩා දුර්ලභයි. එතකොට සරල දෙයට තමයි හැමදේම නැවතපත් වෙන්නේ, පොළොවේ පස් වෙනවා වගේ ඔක්කොම. ඉතින් අර සංකීර්ණ ගොඩක් හේතු කාරණා හරි ගිය වෙලාවක් තමයි ඉහළ ඉහළ දිව්‍යතල මනුස්ස ලෝකේ වුණත් ගත්තොත්, බ්‍රහ්ම ලෝකේ වුණත් ගත්තොත්. ඉතින් මනුස්ස ඉතින් ඒකිනුත් පේනවා මේ මෙහෙම මේ නිකන් මේ කාරණා විග්‍රහ කරාම මේ සංසාරේ ජීවිත වල තියෙන අස්ථිර භාවය උඩටම ගිහිල්ලත් ඒ පල්ලෙහාට වැටෙන හැටි, ඒ වගේම ඒ අයට ඒක නොපෙනෙන හැටිත්, ඒ අයට ඒක නොතේරෙන හැටිත් තේරෙනවා නම් ඒගොල්ලෝ තමක් හරි ඒ ධ්‍යාන මට්ටම හරි තව ස්ථාවර කරගන්නවනේ. කොච්චර කාලකින්ද මම මැරෙන්නේ කියලා එහෙම අදහසක් නැති බවක් පේනවා. ඉතින් ওই වගේ කාරණා නිසා තමයි මට මේ සූත්‍ර විශේෂයෙන් අද කියන්න හේතුනේ. එතකොට මේක අපිට මේ අනිත්‍යතාවය ගැන හොඳ අදහසක් ගන්න පුළුවන්, මේ ජීවිතයේ අනිත්‍ය ස්වභාවය ගැන. මොකද අනිත්‍යතාවය හොඳට මෙනෙහි කළා තමයි කෙනෙක් වඩ වඩා තේ නිවනට ලඟ වෙන්නේ. අනිත්‍ය මනසිකාරය මේ මොහොතේ අහනකොට මෙයාටත් ලොකු අර්ථයක් සිද්ධ වෙනවා. ඉතින් අපි මේකට බය වෙන්න නෙමෙයි, නමුත් මේ අපි දැනගෙන ඉන්න එක හොඳයිනේ. ඉතින් එතකොට මේ ජීවිතයේ තියෙන වටිනාකම, මේ මනුස්ස ජීවිතයක තියෙන වටිනාකම දැනගෙන ඉන්න එක හොඳයි. ඉතින් මෙන්න මෙහෙම කාරණා වගේ තමයි මම මූලික මුලින් දැනට සඳහන් කරන්නේ. කට්ටියට අද ගොඩක් කාරණා කියන්න යන්නේ, මොන හරි ගැටලු දැන් මේ කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න ඕනි, මතු කරන්න ඕනි කාරණා තියෙනවා නම් මතු කරන්න පුළුවන්.
ස්වාමීනාංස තෙරුවන් සරණයි, ඇහෙනවද?
ඔව් ඇහෙනවා කියන්නේ.
ස්වාමීනාංස, මේ දැන් ඒ අර ඔබ වහන්සේ ඉස්සෙල්ලා පැහැදිලි කරපු කාරණාවත් එක්ක දැන් දැන් අපි සාමාන්‍යයෙන් ජීවිතේ අපි මනුස්සයෙක් ගත්තොත් සමහර මිනිස්සුන්ගේ ජීවිතයේ ඔය තියෙන චරිත ලක්ෂණ හරි එහෙම නැත්නම් ඔය යම්කිසි ස්වභාවයන් ගැන අපි සමහරක් වෙලාවට සතුටු වෙනවනේ සහ දුක් වෙනවා. දැන් අපි මෙහෙම කෙනෙක් මෙහෙම කෙනෙක් කියලා සමහරක් වෙලාවල් වලට ඒ තියෙන මොනවාරි ලක්ෂණයක් ගැන කතා කරනවා, ඒ ගැන හිතනවා, ඒ ගැන කියන්නේ උඩගු වෙනවා. එයාදී විවිධ කරුණු තියෙනවා, එහෙම නැත්නම් දුක් වෙනවා, මොනවා හරි තියෙන තමන්ගේ තියෙන ප්‍රශ්නයක් ගැන. දැන් ඒ පුද්ගලයා තුළ තියෙන ස්වභාවයන් ඒවා ඒ කියන්නේ ඊළඟ නැවත භවයක් ලබනකොට ඒ ස්වභාවයන් දැන් අපි සමහරක් ලාට නපුරු පුද්ගලෙක් දැක්කම අපි කියනවා එයා ඉතා නරකයි, අපි ඒගොල්ලන්ව ක්‍රිටිසයිස් කරනවා. අර නමුත් අර එහෙම හිතුවට අපිටත් ඒ தත්ත්වයේ පත්ය අපිත් ඒ தත්ත්වයට එන්න පුළුවන් කියන එක එහෙම يعني ඊළඟ භවයක් ලැබුවොත් අපිත් ඒ කෙනා වෙන්න පුළුවන්. අපිත් මිනි මැරුවෙක් හරි එහෙම නැත්නම් සොරකමකට හරි ඒ සොරෙක් වෙන්න පුළුවන්. ඒ වගේ එහෙම ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. මොකද අර ගොඩාක්ම අපි අපේ තියෙන qualities ගැන හිත හිත එහෙම සතුටු වුණාට සමහර වෙලාවල් වලට අපිත් ඒ කෙනා වෙන්න පුළුවන් වගේ තැනකින් එහෙම නැවත උප්පත්තියකදී එහෙම ඉතින් අය කියන්නේ මිනිස් භවයක් ලැබුවොත් තමයි ඒක.
ඔව් ඉතින් එහෙම ඉතින් සියලු දේ එහෙම වෙනස් වෙනවනේ, මානසික ස්වභාවයත් එහෙම වෙනස් වෙනවා. ඉතින් එක මිනිහෙක්ගේ ජීවිතය ගත්තත් කුඩා කාලේ වගේ නෙමෙයිනේ, තරුණ මැදිවිය කාලේ වෙනකොට සම්පූර්ණයෙන්ම මානසික මට්ටම් වෙනස් වෙනවනේ. ඇසුරු කරන විදිහානුව, එයාගේ තියෙන මේ ආසාවන් වැඩි වෙන විදිහානුව, බලාපොරොත්තු වැඩි වෙන විදිහානුව, බලාපොරොත්තු කඩ වෙනකොට ගොඩාක් මානසික විවිධ මට්ටම් ඉතින් වෙනස් වෙනවා. ඉතින් තව ජීවිතයක් යද්දී ඉතින් කොහොමත් මේ තව තව මානසික විවිධ ඒවා ඇති වෙන්න පුළුවන්. හැබැයි ඉතින් අර හොඳ ඒවා මොනවා හරි ඒවැ ගතියත් ඊළඟ භවවලට අනිවාර්යෙන් බලපානවා, නැහැයි කියන්නත් බෑ. ඉතින් ඒක ගොඩාක් හේතු කාරණා මත ඊළඟ භවයකදී මොන කාරණා වෙයිද කියන එක. සමහර කෙනෙක් සැපයෙන් ගොඩාක් ඉන්නකොට එයා ගොඩාක් හොඳට ඉන්නවා. එයාට ගොඩාක් දුකට ලෙඩ රෝග හැදිලා අපහසුවට ලක් වුණොත් එයාට ගොඩාක් එයාගේ මනස වෙනස් වෙන්න පුළුවන්. එයාගේ ලෝකෙ ගැන ද්වේෂයක් එන්න පුළුවන්, දෘෂ්ටිය වෙනස් වෙන්න පුළුවන් අනිත් අය ගැන, මේ විවිධ වැරදි අදහස් එන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ හොඳ තැනක ඉන්නකොට කෙනෙක්, ඒ හොඳ පිරිසක් එක්ක ඉන්නකොට, හොඳ සමාජයක, එයා වෙනම විදිහක්, එයා දන්නේ නැහැ ඒක අස්ථාවරයි කියලා. නමුත් වෙනම තැනකට ගියොත්, වෙනම පරිසරයකට ගියොත් ගොඩාක් ඊට පස්සේ වෙනසක් තියෙන්නේ. එතකොට මානසික මට්ටම ලොකුවටම වෙනස් වෙනවා. ඉතින් වෙන ජීවිතයක බොහෝ අතීතයේ දේවල් අපිට අමතක වෙනවනේ ඊළඟ ජීවිතයකට යද්දී. එතකොට අලුතෙන්ම සමහරලාට එතන ඇසුරත් එක්ක අලුත් මානසික තත්ත්ව ඇති වෙනවා. ඉතින් අර ඔය පින් කරනකොට එකයි කට්ටිය අර කල්‍යාණ මිත්‍ර සම්පත්තිය මේ පිනෙන් අපට ලැබේවා කියලා ඒ වගේ පුණ්‍ය කර්ම සිද්ධ කරනවා. එතකොට මගේ හොඳ තියෙන අදහස් මේ දිගටම පවතීවා කියලා සංසාරේ. එතකොට සමහර අය මට සතුන් මරන්න කවදාවත් නොලැබේවා එහෙම ප්‍රාර්ථනා කරන ඉන්නවා. ඉතින් අපි දහලා තියෙනවා සමහර අය, දැන් ඔය සමහර ස්වාමීන් වහන්සේලා එහෙම ඒගොල්ලෝ ගිහි කාලේ මේ ඒගොල්ලන්ගේ යාළුවොත් එක්ක මේ යනවා, දැන් වැවේ මාළු බාන්න. අර යාළුවන්ට ඔක්කොටම මාළු අහු වෙනවා, එයාට අහු වෙන්නේ නැහැ මාළු. මේ කොච්චර දැම්මත් එයාගේ බිලී කොක්කට මාළු අහු වෙන්නේ. ඉතින් ඒ මොකක් හරි සංසාරේ පුරුද්දක් නිසා තමයි එහෙම වෙලා තියෙන්නේ. එතකොට සමහර තවත් ඒ ස්වාමීන් වහන්සේලාගෙන් දැකලා තියෙනවා ගොඩාක් ඒ නරක තැන්වල ඉඳලා මේ එයාට මේ මරන්න වගේ තාස්තා ඇවිල්ලා මේ වෙන කෙනෙක්ව එයාට මැරිලා නැතුව එයා බේරිලා, ඒක නිසා පස්සේ එයා මහන වෙලා එහෙම ඒවා අපි දැකලා තියෙනවා. එතකොට අර සංසාරේ අගෙනාපු පුණ්‍ය ශක්තිය ඉතින් බලපාලා තියෙනවා මේ ඉදිරියට යම් විදිහකට. හැබැයි ඒ නිශ්චිත බවක් නැහැ ඉතින්. ඉතින් අර සමහර අය උපතින්ම තියෙනවනේ එහෙම යම් යම් ගුණාංග පේන තියෙනවනේ උපතින්ම වගේ ආපු. ඉතින් ඒ අර පෙර ජීවිතවල බලපෑම නිසා. එහෙම අපි කීප දෙනෙක් මෙහෙම අහලා තියෙනවා, ඔය සත්තු මරන්න ගිහිල්ලා ඒ අයට එහෙම මැරෙන්නේ නැහැ. එතකොට සමහර අය ඉන්නවා මොකක් හරි දමලා ගැහුවත් මේ ඒ සතාට වඩින්නේ නැහැ. ඒ මොකක් හරි පෙර ජීවිතවල මේ හුරුවක් නිසා වෙන්න ඇති. ඉතින් මේ එහෙම එකක් තියෙන. ඉතින් ඒක හරි සංකීර්ණයි, මොකද ඊළඟ ජීවිතයක ගොඩාක් වෙනස් වෙන්න පුළුවන් කාලය අනුව, හම්බෙන මිනිස්සු අනුව. කොච්චර වුණත් සාමාන්‍ය සංසාරේ පුරුද්ද නරක අතට කෙලෙස් අතට යන එකනේ. කෙලෙස් බහුල වෙන්න බහුල වෙන්න ඕන දෙයක් එයා කරන්න පුළුවන්. ඉතින් එහෙම තත්ත්වයක් තමයි තියෙන්නේ. කොහොම වුණත් ඒ හොඳ පින්කම් සමහර එක කරගන්න එක හොඳයි. එහෙම ප්‍රාර්ථනා තියාගෙන මෙහෙම මාතින් මෙහෙම කර්මයක් කවදාවත් නොවේවා. දැන් ඔය පဋාණ ප්‍රකරණේ එහෙම තියෙනවා, මේ එකානන්තරිය පාප කර්මයක් කරපු බව ඊළඟ ජීවිතෙත් බලත් ආනන්තරිය පාප කර්ම කරන්නම හේතු වෙනවා කියලා, උපනිශ්‍රේ වෙනවා කියලා. එකපාරක් මව මැරුවා පියා මැරුවා එක්කෙනා ඊළඟ ජීවිතයකත් මව මරනවා පියා මරනවා කියන එකට උපනිශ්‍රේ වෙනවා. එතකොට එයා හරිම කළු චක්‍රයක කැරකෙන්නේ, යන්තම් ගිහිල්ලා මිනිස් ලෝකෙට එනවා අපාය ඉඳලා ආපහු ඒ වගේ දෙයක් කරගෙන ආපහු යනවා අපාය. ඉතින් දහස් ගණන් අවුරුදු මේ හරිම මේ අඳුරු චක්‍රයක කැරකෙන අය ඉන්නවා. ඒක දේශනාවක තියෙනවා. සමහර අය ඉන්නවා නිකන් අර සුදු චක්‍රයක කැරකෙන අය ඉන්නවා සංසාරේ. එහෙම දේශනාව කෙනවනේ. ඒ කියන්නේ කියනවලු ඔන්න හොඳ පවුල්වල ඉපදිලා හොඳට ධර්මය හදාරලා ඒගොල්ලෝ පස්පවින් වෙන් වෙලා බොරුවෙන් වෙන් වෙලා එහෙම ඉන්න කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ තව පින් කර ගන්නවා. ඒගොල්ලෝ ඊට පස්සේ මරණයෙන් මත්තේ සුගතිය උපදිනවා. බුදුරජාණන් වහන්සේ කියන ඉතින් සුගතිය ඉපදිලා මේ මොකද වෙන්නේ, කාලයක් සුගතිය ඉපදිලා ආපහු මනුස්ස ලෝකෙට වැටෙනවා. වැටෙන්නේ තාපහු හොඳ තැන්වලට, හොඳ තැන්වලට වැටිලා ආපහු හැබැයි මේ එයාගේ අර හොඳ තැනකට වැටුණු නිසා ආයි මෙයා පින්කම් කරනවා, ආයි යනවා සුගතියට. ඔහොම යන සුදු චක්‍රයක් තියෙනවා සංසාරේ සමහර සත්වයන්ට. එහෙම සූත්‍ර එක සඳහන් වෙනවා. ඒකෙම සඳහන් වෙනවා කළු චක්‍රකුත් තියෙනවා, අඳුරු චක්‍රයක්. සමහර අය අපායේ කාලයක් ඉඳලා හොඳටම දුක් ඉඳලා පිනක් නැහැ ලොකුවට, බොහොම නරක තැන්වල උත්පත්ති ලැබනවා. හරි ධර්මයක් නැති, හොඳ දෙමව්පියෝ නැති, එහෙම උත්පත්ති ලැබලා මේ මොකද වෙන්නේ, මේ ඒකෙත් හොඳ කල්යාණ මිත්‍රයෝ හම්බෙන්නේ නැහැ. ඉතින් අර ඒගොල්ලන්ට හිතෙන්න පුළුවන් අපිට සමාජයෙන් අසාධාරණයක් වෙනවා, අනිත් අය අපිව රවට්ටනවා. ඒ වගේ ඇවිල්ලා මේ අපිත් කොහොම හරි මේ අනික් අය විඳින විදිහටම කරලා සැප විඳින්න ඕනි, ඒ මොනවා හරි කරලා කියලා දෘෂ්ටියක් එන්න පුළුවන් ඒගොල්ලන්ට, මොන බොරුවෙන් හරි ජීවිතේ ජය ගන්න ඕනි කියලා. ඉතින් එහෙම දෘෂ්ටි ඇවිල්ලා එහෙම නැත්තම් සල්ලි හම්බ කරන්න හදිස්සි වෙලා එයා තව පව් කරගෙන බුදුරජාණන් වහන්සේ කියනවා දැන් අමාරුවෙන් ආයේ මිනිස් භවයකට ආපහු යනවා මේ අපාය කියලා. ඉතින් ආයික අවුරුදු දහස් ගණන් අපාගත වෙලා දුක් විඳිනවා. එයා ආයි ගිහිල්ලා තායි අර වගේ ඉපදිලා ආයි පල්ලෙහාට යනවා. එහෙම යන සත්ව අඳුරු චක්‍රයකුත් තියෙනවා සංසාරේ සමහර අයගේ. ඉතින් අර එහෙම හැමෝටම නෙමෙයි, එහෙම දෙයක්ත් තියෙනවා. ඔය සමහර අයගේ ජීවිත කතා බැලුවම, ඔය තෙරුන් වහන්සේලාගේ තේර තේරි ගාතයන් බැලුවම ඒගොල්ලෝ හොඳ චක්‍රයක, මේ ඔය 80 මහ ශ්‍රාවකයෝ වෙච්ච වගේ අය ගිහිලා තියෙන හොඳ චක්‍රයක තමයි මේ කල්පේ පුරාවටම වගේ ගොඩක් වෙලාවට ගිහිලා තියෙන්නේ. ඉතින් එහෙම පැත්තකුත් තියෙනවා. එතකොට අර හොඳ චක්‍රකට දාගන්න ඕනි මේ ජීවිතේම හොඳට නිවන් දකින්න බැරි වෙනවයි කියලා හිතෙනවා නම් මේ අර ඒ වගේ මොනවාද පින්කම් කරලා හොඳ ප්‍රාර්ථනා, හොඳ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය. එතකොට මගේ අතින් මේ වගේ දෙයක් නොවේවා සංසාරේ කියලා අන්න ඒ වගේ ප්‍රාර්ථනා තියාගන්න එක හොඳයි.
හොඳයි ස්වාමීන් වහන්සේ, පැහැදිලි. තව පොඩි ප්‍රශ්නයක් අහන්න. මේ ස්වාමීන් වහන්සේ, දැන් විඥානය අනිත්‍ය නම් ඔය මාර්ගඵලවලදී එහෙම ලබා ගන්න දැනුම ඊට පස්සේ ආත්මයටත් ඒක තියෙනවනේ ඒ විදිහටම, ඒකේ ස්ථාවර භාවයක් තියෙන්නේ. එතකොට මොකද්ද ඒ ස්ථාවර භාවය ස්වාමීන් වහන්සේ? අනිත් දේවල් ඔක්කොම අනිත්‍ය නම් මොකද්ද එතන ඒ අර නොවෙනස් වෙන නොලෙජ් එක?
ඔව්, ඒ ඒක ඇවිල්ලා මේ ඒක දැන් අපි ගත්තොත් එහෙම, දැන් උදාහරණයක් කිව්වොත් දැන් විඥානය අනිත්‍යයි තමයි, මනෝවිඥානිත් අනිත්‍යයි. යම් යම් දේවල් ගැන දැනගන්න බව අර අපි දැන් ගත්තොත් පොඩි ළමයෙක් පොඩි කාලේ ගින්දර ඇල්ලුවට පස්සේ එයාට මුළු ජීවිතයෙන් වගේම ගින්දර ගැන හැඟීමක් තියෙනවනේ, මේක නරක, මේක අල්ලන්න හොඳ නැති දෙයක් වගේ. එතකොට එයාගේ සිත අනිත්‍යයිනේ. හැබැයි අර ඒ බලවත්ව ආපු නිසා නැවත නැවත එන අනාගතයේ එන සිතුවිලි වලට අර මුල් ඥානය උපනිශ්‍රය වෙලා මේ අර අවබෝධය ගලාගෙන යනවා. අර ගින්දර ගැන මුළු ජීවිතය පුරාවට මෙයාට තියෙන අවබෝධය වගේ. එතකොට අර ඒ පළවෙනි මුල් ඥාන එනකොට එයාගේ කෙලෙස් තට්ටුවක් කැපිලා යනවනේ. ඒ කෙලෙස් තට්ටුව කැපෙන්නේ තේ ලොකු අවබෝධයක් නිසානේ. ඉතින් කෙලෙස් තට්ටුව කැපුණු නිසාත් ඊළඟ විඥානවලට එන්න දැන් අර හොඳ පදනමක් තියෙන්නේ. ඒ කියන්නේ හොඳ විඥානම ඇති වෙන්න බලවත් හොඳ පැත්තටම අර හුරුවට ඒ ඒ ඒ මනසම ඇති වෙන එක තමයි වෙන්නේ. ඉතින් ඒක يعني ඒක තමයි ඒක වෙලා තියෙන්නේ. ඒකේ බලවත්භාවය යම් මට්ටමකට ඇවිල්ලා ඒ ඥානයේ බලවත් බව යම් මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ආයි මේ කොච්චර භවයා ඉදිරියට ගියත් මේ ඒක ඒ ඥානයත් හටගෙන නැති වෙන දෙයක් අනිවාර්යයෙන්ම. ඒ මාර්ග සිත් ඵල සිත් ඔක්කොම හටගෙන නැති වෙන සිත් රහතන් වහන්සේට එන කිරිය සිත් පවා හටගෙන නැති වෙන දේවල්. නමුත් අර උපනිශ්‍රේ ශක්තිය අධික බලවත්, ඒකේ අර හැබිට් එක අධික බලවත්. ඒක නිසා මේ කොහොමත් මේ ආපහු වැටෙන තත්ත්වයක් නෙමෙයි. කියන්නේ ඊට පස්සේ අන්තිම ඔව් කෙලෙස් නැත්තටම නැති වුණාට පස්සේ මේ ඒ අවබෝධයෙන් කියන අවශ්‍ය වැඩි කෙරුණාට පස්සේ කොහොමත් මේ නරක කියන්නේ මෝහයක් උපදින්න බැරි මට්ටමක් පත් වෙලා තියෙන. ඒ කියන්නේ උපනිශ්‍රේ ශක්තියයි කෙලෙස් නැති වුණ හින්දා, මේ කෙලෙස් නැති වුණ හින්දා ඊට පස්සේ මනසේ වෙච්ච ස්වභාවයක් නිසා තමයි මේ මේ එයාට ඒකත් එක්ක ලැබෙන සහනයක් තියෙනවා. එතකොට ඒකත් එක්ක ලැබෙන යම්කිසි බර අයින් කරා කියලා කියනවනේ. අර මාර්ගඵල ලබන අවස්ථාවල එක එක මාර්ගඵලෙ මාර්ගඵලයට යා බරක් පැත්තකින් තියෙනවනේ. ජීවිතය ගැන අල්ලන් හිටපු තද ග්‍රහණයක් බරක් පැත්තකින් තියෙනවා. එතකොට අර පැත්තකින් තිබ්බ නිසාත් එයාට මේ 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 මන් දන්න විදිහට කියන්නේ, මා පැත්තකින් තිබ්බ නිසාත් දැන් එයාට මේ අර පැත්තකින් තිබ්බ බර කායි උස්සන්න ඕනේ නැහනේ. එතකොට අර ගොඩාක් ජීවිතයක්ම බරක් උස්සන් ඉඳලා මිනිහෙක් ඒක පැත්තකින් තිබ්බොත් එයාට මේ ආයක ජීවිතයට අමතක වෙන්නේ නැහනේ. ආයි මේක උස්සන්න වැඩක් නැහැ කියලා. එහෙම නැත්තම් අර ගින්දර උපමාවෙන් වගේ තමයි කියන්න තියෙන්නේ. ඒතොර සිත අනිත්‍යයි. නමුත් ඒකේ සිතේ තියෙන බලවත්කමට, අවබෝධයේ තියෙන බලවත්කමට ඒක නැවත නැවත ඊළඟ සිද්ධාහාරාවට උපනිශ්‍රය වෙලා ඒ වගේම ඥානය සහ ඊට වැඩි ඥානයක් එන එක තමයි වෙන්නේ. ගොඩක්ම බලපානවා ඒ එයාට තියෙන ඒකෙන් ලබන එයාට තියෙන සංසිඳීම, ඒකෙන් ලබන සැපේ බලපානවා ඇති.
හොඳයි සාමනන්ත, බොහොම පින් පැහැදිලි.
තෙරුවන් සරණයි සාමනන්ත.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. දැන් අර සංයන මදුපිණ්ඩික සූත්‍රයේ තන් සංජානාති විතක්කේති ප්‍රපංචේති කියලා යනවනේ. එතකොට ඒ ප්‍රපංචකරණය දක්වා යන එක හොඳ පැත්තට වෙන්නත් පුළුවන්, නරක පැත්තට වෙන්නත් පුළුවන් කියලා ද ඒ සූත්‍රය අනුව අපි තේරුම් ගන්න ඕනේ. උදාහරණයක් ඇටියට අර එක කිරි වවුල රංචුවක් පට්ටානේ සජ්ජායනා කරනකොට ඒක අහන් ඉඳලා ඊට පස්සේ මනුෂ්‍යාත්ම භාවයකට ඇවිල්ලා ඒ කුටියේ මේ ස්වාමීන් වහන්සේ ළඟාවට ඇවිල්ලා මහණ වුණා කියලා, රහත් වුණා කියලා ආරංචි. එතකොට එහෙම ඒ ආපු සංඥාව විතර්ක කරලා ඒක තිරිසන් ආත්මයක වුණත් ඒගොල්ලොන්ට බලපෑවා කියන එක අපි තේරුම් ගත්තොත් ඒ විදිහට හරිද? ඒ වගේම අර තව ප්‍රිසන් එක්ස්පෙරිමන්ට් කියලා තියෙනවා YouTube එකේ. ඒකේ කියනවා පවර් එක වැඩි නම් සිටුවේෂන් එක ඒක හේතු වෙනවා කියලා ඒ தත්ත්වේ ගොදුරක් බවට පත් වෙන්න. එතකොට ඒක හොඳ පැත්තටත් වෙන්න පුළුවන් නරක පැත්තටත් වෙන්න පුළුවන්. එතකොට ඒක තේරුම් ගත්තොත් අවිදර්ශනාවකින් වගේ තේරුම් ගත්තොත් එතන හොඳයි නේද? කොයි පැත්තට ගියත් කුසල් පැත්තට ගියත් අකුසල් පැත්තට ගියත් ඒක තේරුම් ගත්තොත් හොඳයි කියන තැන ද හොඳ නැත්තම් නිකම් මේකේ දැන් වෙස්ටර්න් සයිකොලොජි වල නම් ඒක කියන්නේ ඒක ගොදුරක් බවට පත් වෙනවා කියන එක තමයි.
ඒ කියන්නේ දුක් දුක් ගොඩක් දුකකට පත් වෙලා ඉන්න අවස්ථාවකද?
ඔව් දැන් ස්වාමීන් වහන්සේ දැන් විතර්කය ප්‍රපංචය දක්වා යනකොට ඒක හොඳ පැත්තට වෙන්නත් පුළුවන් නරක පැත්තට වෙන්නත් පුළුවන්ද?
ඔව්, ඉතින් අර හඳුනාගෙන ඊට පස්සේ විතර්ක අර ප්‍රපංච කියලා කියන්නේ මේ අකුසල අවස්ථාව, මේ ප්‍රපංචය නැතිව මේ ඥානය ආවොත් කුසල අවස්ථාව, එහෙම නැත්තම් කිරිය අවස්ථාව රහතන් වහන්සේ මට්ටමින් ගත්තොත්. ඉතින් එහෙම ප්‍රපංච කියන වචනේ යොදන්නේ සාමාන්‍යයෙන් බුදුදහමේ අකුසල අවස්ථාවට තමයි. අර මාඤ්ඤණා කරනවා කියලා කියන්නේ මේ එහෙන් රූපයක් දැකලා අර මාඤ්ඤණා කරනවා කියලා කියන්නේ. මං කියන්නේ අර මේ ගියවර ගිය දේශනේ නෙමෙයි, ඊට ඉස්සෙල්ලා දේශනේ ටිකක් ඒකට සම්බන්ධ කාරණයක් පැහැදිලි කරලා දුන්න. අර ආයතනත් එක්ක සම්බන්ධව කොහොමද කෙනෙක් මඤ්ඤණා කරන්නේ කියලා සරල විදිහට අර මං අර අඹයක් ගැන උපමා කරලා පැහැදිලි කරලා දුන්නේ. ඒ අඹේ අනෙකක් තමන් අනෙකක් කියලා දකිනවා. එහෙම නැත්තං අඹේ නැතත් මේ තමන් කියලා මේ මම වෙනම ඉන්නවා කියලා දකිනවා. එහෙම නැත්තං අඹේ තන ඒක ඝන දෙයක් කියලා නිකන් ස්වායත්තව පවතින දෙයක් කියලා වගේ දකිනවා. ඒවා ඔක්කොම ප්‍රපංචනේ. මේ මෙතන ගොඩක් කට්ටිය මතකද ඒ දේශනේ? නැත්තං එකෙන් පොඩ්ඩක් කියන්න පුළුවන් ආපහු. මේ අර ගිය වාරෙට ඉස්සෙල්ලා සලායතන ගැන කිව්වේ අර ළමයින් ගැන. ඒක බලන්න නැත්තං ඒක තියෙනවා මේ මේ ප්‍රපංචකරණය ගැන ගොඩක් අදහසක් ගන්න පුළුවන් මේ කොහොමද වෙන්නේ කියලා. පොඩ්ඩක් මතක් කරොත් ඉතින් අර මං කිව්වා එදා ළමයෙක් අර අඹයක් දැකලා අඹේ පාට දකිනවා, අඹේ ඈත දිම් පාට දකිනවා, අඹේ ඊට පස්සේ අතට දුන්නාම සුවඳ, ඊට පස්සේ ඒක මෙලෙක් ගැටියට දැනෙනවා. ඉතින් ඊට පස්සේ යාට හපල බලනවා, යා රහ දැනෙනවා. ඒක පොළවේ ගැහුවොත් ඒකින් එන සද්දයක රටාවක් තියෙනවා, ඒක ඇහෙනවා. ඔය ආයතන පහේ ක්‍රියාකාරීත්වයට පස්සේ යා අඹේ ගැන අදහසක් හැඳිනීමක් ඇති කර ගන්නවා. නැවත යාට අඹේ මතක් වෙනවා. ඒ මතක් වෙද්දි මේ මතක් වෙද්දි එහෙම නැත්නම් ආපහු අඹයක් දකිද්දි එයාට එන වැරදි හැඟීම් ටිකක් තියෙනවා කියලා එදා කියලා දුන්නා. මේ එතකොට මේ වැරදි හැඟීම් තමයි මොකක්ද? එයා මෙතන කියන්නේ කිව් ගොඩක් වෙලා අර එදා දේශනායි කියලා දුන්නා. ඒ කියන්නේ එයා මේ තනි ඒක ඝන අඹයක් ලෙස මේක දකිනවා. අඹේ ලක්ෂණ අර පාට රස ටික කියලා හිතාගන්න. අඹයක් කියලා වෙන මේ තනි ඒක ඝන දෙයක් තියෙනවා. අඹේ ලක්ෂණ තමයි පාටයි රහයි තදගතියයි අර සුවඳයි කියලා හිතාගන්න. එතකොට අර මේ නිකන් අඹේ නිකන් අභ්‍යවකාශේ නිකන් අඹයක් පාවෙනවා වගේ හිතලා බලන්න. නිකන් මේ මේ අඹේ කොහොමත් එහෙම තියෙනවා කියලා අදහසක් එනවා. ඒක තමයි නිකන් මූලික ප්‍රපංචයක් සිතේ එන. යම් වස්තුවක් ඕගලන්ට මතක් වෙනකොට, මිනිහෙක්ව මතක් වෙනකොට නිකන් ඒක ස්වායත්තව තියෙනවා කියන එකක් එනවා. ඒක මූලික ප්‍රපංචයක්. දෙවෙනි එක ගත්තොත් ඒ අනිත් අතට අඹේ අනෙකක් සම්පූර්ණයෙන්ම මම අනෙකක් කියලා හිතෙනවා. ඒක තව පැත්තක් ප්‍රපංචය. ඊට පස්සේ මේ අඹේ මමයි එකයි නෙමෙයි ඒකෙන් අදහස් කරන්නේ. මේක සාන්තර සම්බන්ධයක් තියෙනවා. ඊට පස්සේ අඹේ නැති වුණත් මම ඉන්නවා කියලා හිතෙන එක තව එකක්. ඔය වගේ මේ ප්‍රපංච කරන්න පුළුවන් යමක් දැකලා ආයි අර ළමයට පළවෙනි දවසේ නම් අඹේ පේන්නනකොට පාටක් කියන හැඟීම තිබ්බේ. අඹයක් ගැන ඒ ළමයා දැකලම නැත්තම් පාටක් කියන හැඟීම තිබ්බේ. ඊට පස්සේ එයා දකින්නකොට එයාට එන්නේ අඹයක් දකින්න කියන හැඟීම. පාටක් දකින්න කියන එකක් නෙමෙයි. එතකොට දැන් අන්න ඒක ප්‍රපංච මට්ටමට ගිහිල්ලා අඹයක් කියන එකක් එයා තදට ඒක ගණව ගන්නවා. දැන් ඊට පස්සේ ඒ අඹේ මට මේ ඉන්න මට පේනවා කියලත් හිතනවා. එතකොට අඹේ හම්බුන් නැතත් මට මේ මම ඉන්නවා කියලා හිතනවා. ඒ ඔක්කොම අර ඔප්පු කරන්න පුළුවන් ලස්සන රටාවකට. ඒක කොහොමද අපි ඔප්පු කරන්නේ? දැන් අර අඹේ දැක්ක අවස්ථා ටික ඊට පස්සේ දැක්ක පෙනුණු රස විඳපු අවස්ථා ටික ඒ අර ආයතන පහක ක්‍රියාකාරීත්වයනේ. ඊට පස්සේ අඹේ ගැන හිතපු එක මනෝවිඤ්ඤාණ අවස්ථාව. එයා අඹයක් නැවත මතක් කර කර ඒකට ආස කරපු අවස්ථාව මනෝවිඤ්ඤාණ අවස්ථාව. ඉතින් ඔය ආයතන පහේ ක්‍රියාකාරීත්වය තමයි වෙන ඒ වස්තුවලටත් වෙන්නේ. එතකොට වෙන වස්තුවලට සමහරට පුටුවක් මේසයක් වගේ නම් අර අපි රහ බලන්නේ මේ සමහරට ආයතන දෙකක් වගේ වැඩ කරන්නේ. ආයතන තුනක් වගේ එක සම්බන්ධව ක්‍රියාත්මක වෙන්නේ. පුටුවක සද්ද අපිට හෙනවා එහා මෙහා කරනකොට අල්ලනකොට ඒක තද ගතිය දැනෙනවා. ඊට පස්සේ මේ ඒකේ පාට පේනවා. ඒතරේ චක්කු විඤ්ඤාණේ අර සද්ද හෙන එක සෝත විඤ්ඤාණේ අල්ලනකොට දැනෙන විදිහයි. ඊට පස්සේ මනසින් ඒ ඔක්කොම අරගෙන පුටුවට අවකාශයේ පුටුවක් අවකාශෙත් එක්කනේ එන්නේ. එතකොට ඒවා මේ 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 එහෙම එතන ආයතන තුන හතරක ක්‍රියාකාරීත්වයක් තියෙන වෙන වස්තු සම්බන්ධයෙන්. මනුස්සයෙක් ගත්තොත් මනුස්සයෙක්ව හිතේ මතක තියන් ඉන්න විදිය ඊට වඩා ටිකක් සංකීර්ණයි. ඒත් ආයතන සම්බන්ධ වෙලා තියෙනවා. අර එයාගේ මූලික ඇස කන ආදී ඒ ආයතන පහ. ඊට පස්සේ තව තව එයත් එක්ක කතා කරලා එයාව දැකලා මේ මේ එයා ගැන එයාගේ හැඟීම් මේවා තියෙනවා කියලා අපි තොරතුරු වගේක් ගන්නවා. ඒ ඔක්කොම එකතු කරලා තනි ඒකකයක් හදනවා. එතකොට ඒකකයේ හදද්දි වර්ධිනවා. ඒකකයේ හදද්දි මේක තනි ඒකකයක්. මේ මොනවාද මේ තනි ඒකකයක්. ඒකේ ලක්ෂණ තමයි අර තමන් දැක්ක පාට, ඒ මනුස්සයාගේ පාට කටහඬ රූප පැත්තෙන් ගත්තොත් ගැහණු පිරිමි බව. ඊට පස්සේ ඒකේ ලක්ෂණ තමයි මානසික පැත්තෙන් ගත්තොත් මේ එයාගේ එයා දැනුවත් බව, එයා තමන්ව හඳුනන බව, එයා එයාගේ වෙනත් මානසික ලක්ෂණ ඒවා ගන්න. ඉතින් ඒක ඝණයකට අර ලක්ෂණ ඇතුල් කරලා දකින්නේ සාමාන්‍යයෙන්. ඉතින් පෙරවසනේ අන්තිමට ඇහුනේ මොකද්ද? කට්ටුන පොඩ්ඩක්.
සාරණංශ පුටුව සහ අවකාශයේ තියෙනවා.
ඔව් පුටුව. මේ එතකොට අර ඒ පුටුව වගේම ඊට පස්සේ එහෙනම් මිනිස්සෙක්වත් මේ මිනිස්සෙක්වත් මේ හදා ගන්නවා. මිනිස්සෙක් ගැන තමන් මතක තියාගන්න විදිහක් තියෙන. එයා ගැන ඉන්ෆර්මේෂන් අරගෙන, එයා ගැන තොරතුරු අරගෙන. එතකොට ඒක ඊට වඩා සංකීර්ණයි. ඒ ආයතන හයේ ක්‍රියාකාරීත්වය තමයි. එතකොට මේ මං එදා විස්තර කියලා දුන්නේ හින්දා අද ටිකක් කෙටියෙන් වේගෙන් කියන්නේ. එතකොට දැන් බලන්න තියෙන්නේ අර එදා අඹේ ගැන කිව්වා වගේ අඹයක් තියෙනවා. ඒකේ රස අරවා මේව වෙනම ලක්ෂණ තියෙනවා නෙමෙයි. ඒ ස්වභාව රස කියන එක ඒකේ පාට ඒවැ සංකලණයමයි අඹේ කියන්නේ. ඒක ඔප්පු කරගන්න පුළුවන් වෙන්නේ එක එක අයින් කරගෙන යද්දී. පාට අයින් කරනවා අඹේක, එහෙම නැත්නම් ගඳ සුවඳ අයින් කරනවා, රසය අයින් කරනවා. පාටත් අයින් කරාම දැන් වීදුරු කුට්ටියක් වගේ. ඊට පස්සේ අර ඇල්ලෙන ගතියත් තද ගතියත් අයින් කරොත් ඊට පස්සේ එතන අඹයක් තව හම්බෙන්නේ නැහැනේ. එතකොට අර ඒ ලක්ෂ ඒ ස්වභාවවල සංකලනය වෙලා එකට සංකේන්ද්‍රණය වෙලා තිබ්බ එක තමයි අඹේ කියලා එන්නේ. මනුස්සයෙක් ගත්තත් එච්චරයි. එයාගේ රූප ලක්ෂණ ටිකත් අයින් කරොත්, අර මානසික ලක්ෂණ ටිකත් අයින් කරොත් ඉතින් මනුස්සයෙක් හම්බෙන්නේ නැහැ. එතකොට ඒ විවිධත්වයේ තියෙනවා එතන. ඒ විවිධ ආකාරයේ රූපයක් තියෙනවා මනුස්සයෙකුට. එයාටම විශේෂ වූ මානසික ස්වභාව ටිකක් තියෙනවා. හැබැයි ඔක්කොම අනිත්‍යයි. එතකොට මේ ටික එකතු කරලා තමන් එක්කෙනෙක් ගැන මතක් වෙනකොටම තමන්ට එනවා හැඟීමක්. එයා නිකන් ස්වායත්තව ඉන්නවා වගේ පොළොව උඩ. වස්තුවක් ගත්තත් එහෙමයි නිකන් මහා අපි ගමු නිකන් ලොකු ගලක් අහස අභ්‍යවකාශේ පා වෙනවා කියලා වගේ හිතන්. ඒතර අපිට එන හැඟීම මේ ඒක ස්වායත්තව තියෙනවා. එයාට මොනවත් වෙන කෙනෙකුගේ උපකාරයක් ඕනේ නැහැ එසේ පවතින්න කියලා. ඒක ඇත්තටම වැරදි සියුම් වැරදි මඤ්ඤණාවක්. අර ඇහුවේ ප්‍රපංචකරණය ගැනනේ. ඒතර ඒක තමයි පළවෙනිම වැරදි මඤ්ඤණාව. ඒක ඇත්තටම ඒ ගොඩාක් මේ ඒ ඕන වස්තුවක් ගත්තත් ඒක මොන රූපේ ගත්තත් හේතු මත තමයි පවතින්නේ. ඒකට ස්වායත්ත පැවැත්මක් නැහැ. දැන් ඊට පස්සේ ඒක එක වැරද්දක් යන. ඊට පස්සේ අපි අර ද්විධාකරණය කරනවා. මොකද්ද පාට අනෙකක් මම අනෙකක් අරඹේ කොළ පාට අනෙකක් මම අනෙකක් ඒකේ රස අනෙකක් මම අනෙකක් කියලා. ඒකත් යන ප්‍රපංචයක්. ඒක දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් තමන්ගේ ඉස්සරහ වස්තුවක් තියෙනවනේ. ඉතින් ඒ වස්තුව දැන් ඔයගොල්ලෝන්ගේ ඉස්සරහ කම්පියුටරේ හරි ෆෝන් එක හරි ඇති. ඉතින් ෆෝන් එක ඉස්සරහ තියෙනවා මම මෙතනනේ කියලා. හැබැයි මේක හරියට සලායතන ක්‍රියාවලියට එකතු කරොත් දැන් මේ ෆෝන් එක ගැන මං කියනකොටම ෆෝන් එක ගැන හිතුණු බව, ඊට පස්සේ ෆෝන් එක මේ වෙලාවේ පෙනුණු බව, මේ 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 මගේ කටහඬ ඇසෙන බව, ඒකත් එක්ක තමයි ඒ වෙලාවේ ජීවිතය ගත වෙන්නේ. එතකොට ඒ සද්දෙන් ඒ පෙනෙන රූපෙන් ඒ කල්පනා වෙන දෙයින් ජීවිතේ වෙන් කරන්න බෑ ඒ මොහොතේ. ඒ සද්දේ තමන් නොවුනට ඒ සද්දේ කණයි නිසා තමයි මේ තමන්ගේ ඇසීම මේ වෙලාවේ සිද්ධ වුනේ. මේ පේන ස්ක්‍රීන් එකයි ඒ පාට ටිකයි තමන්ගේ ඇහැයි නිසා තමයි මේ වෙලාවේ පෙනීම සිද්ධ වෙන්නේ. එතකොට අර ඇසීම පෙනීම කියන ඒවා අර සද්දෙත් එක්ක බැඳිලා තියෙනවා. මෙහා පැත්තෙන් ඇහැයි කනත් එක්ක බැඳිලා තියෙනවා. මේ වගේ ආයතන හයම නිකන් දැන් අර චක්කු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය අර ඒ ඒ රූප ටිකත් එක්ක බැඳිලා තියෙනවා. මනසින් හරි අඹේ ගැන හිතනකොට ඒ ඒ මනසින් හිතන ආරම්මනෙත් එක්ක බැඳිලා තියෙනවා. ඉතින් එතකොට මේ යමක් එහෙම හේතුන්ගෙන් අරක බැඳිලා තියෙනවා නම් ඒකට ස්වායත්ත පැවැත්මක් නැහැ. අර මං කිව්වේ අර ගලක් වගේ නිකන් අහසේ පා වෙනවා වගේ වෙන අයගේ උපකාරය නැතුව එහෙම පැවැත්මක් නැහැ. තමන්ගේ කය ශරීරය ගත්තත් ඒටත් ස්වායත්ත පැවැත්මක් නැහැ. ඒ කියන්නේ මේ ඇහැ කන ටික තියෙන්නේ මේ ශරීරය ඇසුරු කරන්නේ. ඒ ශරීරයේ ලේ ධාතුව හදවත ඒ ඉන්ද්රියන්ගේ උපකාරය මත ඒව තියෙන්නේ. ඊට පස්සේ මේ කන කෑම මත ගන්න හුස්ම මත එන මේ ශරීරයේ දේවල් වලටත් ස්වායත්ත පැවැත්මක් නැහැ. නමුත් මිනිස්සුන්ට සාමාන්‍යයෙන් එහෙම අරමුණු වෙද්දිම එහෙම ස්වායත්ත විදිහට ඒවා තියෙනවා වගේ හැඟීමක් තියෙනවා. වෙන එකකට ගැති නොවි. ඒතර ඒක එක වැරද්දක්, දෙවෙනි වැරද්ද වෙන් කරනවා අර එහෙම දෙපැත්තට. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ පාටයි හෝ මේ ෆෝන් එකයි ඔගලඟ ඉස්සරහ තියෙන ෆෝන් එකයි මේ පැත්තේ ඉන්න මමයි මේ එකක් කියලා කොහොමත් අදහස් වෙන්නේ නැහැ. නමුත් හැම වෙලාවෙම අර ආයතන ක්‍රියාකාරීත්වයේ වෙන හින්දා දෙකකුත් නෙමෙයි. අන්තර් සම්බන්ධයේ තමයි අපි හරියට තව තව අල්ලන්න ඕනි. එතකොට එහෙම දෙකක් කියලා දෙපැත්තට වෙන් කරනවා. පාට ඒ අඹගෙඩියක් ගත්තොත් පාට රස සුවඳ එක පැත්තකට වෙන් කරනවා. මේ පැත්තේ ලැබපු අත්දැකීම් ටිකෙන් මේ පැත්තේ මම, ඒ කියන්නේ පෙනුනේ, ඇහුනේ, කන ඇස ටිකයි හිතුවේ ඒක ගැන මම කියලා මේ පැත්තට වෙන් කරනවා සම්පූර්ණයෙන්ම. එතකොට මේ පැත්තේ මම හදා ගන්නවා අර පැත්තේ අර රූප ටික. ඒතර රූප ටික වෙන වෙනම වෙන් කරනවා. එහෙම නැත්නම් රූප ටික එක පොදියට අරගෙන අඹයක් කියලා අරගෙන අඹේ එකක් මම අනෙකක් කියලා එහෙම හෝ වෙන් කරන්න පුළුවන්. ඒතර ඒකෙන් දෝෂයක් තියෙනවා. අතර නිතර අවධානයෙන් හිටියොත් මේ සලායතන ක්‍රියාකාරීත්වය තමයි මුළු මගේ ජීවිතේම කියලා ගත්තොත් ඒකෙන් පරිබාහිරව තව වෙන මමෙක් මගේ ජීවිතයක් නැත්තම් සලායතන ක්‍රියාකාරීත්වයම නම් තියෙන්නේ පරිබාහිරව මගේ ජීවිතයක් නැත්තම් තියෙනවා නම් අපිට කියන්න පුළුවන් අර අඹ ගෙඩියෙන් අනෙකක් මම කියලා. දැන් එහෙම නැහැනේ ඒ සලායතන ක්‍රියාකාරීත්වයත් අපි අඩු කරන් ගියොත් පේන බවත් අඩු කරොත් ඇහෙන බවත් අඩු කරොත් ඒක අල්ලන ගතියත් අඩු කරොත් ඊට පස්සේ මනසෙන් ඒක ගැන හිතන එකත් අයින් කරොත් ඊට පස්සේ අඹේ වගේම වෙන වස්තුවක් ගැන හෝ හිතන එකත් ඒක අල්ලන එක ඒක පේන බව අඩු කරොත් තමන්ගේ පැවැත්මක් කියලා එකක් නැහැ, ජීවිතයක් නැහැ. ඒතර මම ජීවත් වෙනවා මේ ලෝකේ මම ඉන්නවා මොනවත් කියන්න බෑ. පැවැත්ම නිරුද්ධයිනේ. ඉතින් එහෙනම් අන්න එහෙම අඩු කරාමත් මම ඉන්නවනම් අන්න අපිට කියන්න පුළුවන් මම අනෙකක් අර පේන දේ සම්පූර්ණයෙන්ම අනෙකක් කියලා. ඒතර මේවැ තියෙන අර පරාදීන බවක් එකට හේතුඵල සම්බන්ධ ස්ථා ටිකක් තියෙනවා. එතකොට ඒක නිසා දෙපැත්තට වෙන් කරන එකත් අපි කියනවා ප්‍රපංචයක් කියලා. ඊට පස්සේ තව ගත්තොත් අපිට මෙහෙම හිතුණත් ප්‍රපංචයක් ඒක නැතත් මම ඉන්නවා කියලා. ඒක නැතත් මම ඉන්නවා. ඒ කියන්නේ අඹේ නැතත් සාමාන්‍යයෙන් එහෙම නිතෙන් මේ අඹේ නැතත් මම ඉන්නවා. ෆෝය ෆෝන් එක නැතත් මම ඉන්නවා. එහෙම හිතුණාට ඒ එක වස්තුවකට සම්බන්ධව ඒනට මේ වෙලාවේ ජීවිතේ ඒ ෆෝන් එක හරි මේ සබ්ජෙක්ට් එකයි තියෙන්නේ. එතකොට ඒක නැතත් මම ඉන්නවා කියන්න පුළුවන් අර අනික් වස්තුත් එක්ක ලබන අත්දැකීම් ගැන හිතලා බලලා මේ නමුත් ඒවත් ඔක්කොම එකට ගොරොත්තට මේක සැලකුවාම අන්තිමට ඒක නැත්තම් මම ඉන්නවා කියලා කියන්නත් බැරි වෙනවා. උපමාවක් කියනවා මං කිව්වා අර හරකෙක් ඉන්නවා ඉස්සරහට කැරට් තලයක් අනේ අස්වැක් ඉන්නවා කැරට් තලයක් බැඳලා තියෙනවා. ඉතින් හරකා පසට ගියත් ඉස්සරහට ගියත් අර කැරට් තලෙත් එක්ක තමයි යන්නේ. අන්න ඒ වගේ හරකට හිතෙන්න පුළුවන් මම අනෙකක් කැරට් තලේ අනෙකක් එක්කෝ මට ඒකෙන් වෙන් වෙන්න හිතෙන්න පුළුවන් මට ඒකට ලං වෙන්න හිතෙන්න පුළුවන්. නමුත් ඒ හැම තිස්සෙම මේ අන්තර් සම්බන්ධය තියෙනවා. එතකොට ඒ ඔක්කොම අරහිම වැරදියට එන පොඩි පොඩි හැඟීම් ඒවා මහා අකුසල් නෙමෙයිනේ. ඒවටත් කියනවා ප්‍රපංච කියලා. ඒ ප්‍රපංච මේ හේතුඵල සම්බන්ධය වඩ වඩාත් තේරුම් අරගෙන අනිත්‍ය සංඥා වඩ වඩාත් දියුණු කරලා තමයි මේ ප්‍රපංච නැති කරන්න වෙන්නේ. අදහසක් ආවද?
එහෙමයි ස්වාමීන් වහන්සේ.
එතකොට අර අනිත්‍ය සංඥාව ගැන තව කාරණයක් මම කියන ද එක එක ක්‍රම තියෙනවානේ විපස්සනා කරන්න. සමහර ඉස්සර කියලාත් ඇති දැන් තව ක්‍රමයක් කිව්වොත් අපි අනිත්‍ය ලෙස මෙනෙහි කරන්න ඕනි වඩාත්ම අපේ ජීවිතයට සම්බන්ධ දේවල්නේ. අපි ගමු අපිට ජීවිතයට ලොකුම සම්බන්ධ දෙයක් තමයි ප්‍රිය අය කියන එක තමන් කැමති අය කියන තමන් කැමති දෙන. ඉතින් මේ අපි කාට හරි අපේ කැමැත්ත හටගන්නේ කොහොමද? මේවත් හේතුඵල සම්බන්ධතා තියෙන. කාට හරි කැමැත්තක් හටගන්නේ කොහොමද කියලා බැලුවොත් එයාගේ තියෙන්න ඕනි සාමාන්‍යයෙන් රූපේ හොඳ ගතියක් තියෙන්න ඕනි. ඊට පස්සේ තමන්ට දැනෙන්න ඕනි එයා තමන්ට කැමති කියලා. මේ මානසික පැත්තෙන් එයා තමන්ට කැමති කියලා. ඒ තමන්ට කැමැත්තක් එන්න කලින් එයා තමන්ව හඳුනනවා දැක්කොත් කියලා තමන්ට එහෙම අදහසකුත් තියෙනවා. එයා තමන්ව හඳුනනවා ඊට පස්සේ එයා තමන්ට කැමති. ඊට පස්සේ අපි හිතමු එයා කරන කියන දේවල් මත තමන්ට සැපය ලැබෙනවා කියලා. අන්න ඒ වගේ ප්‍රධාන මානසික ධර්මතා තුනක් එයා තමන්ව හඳුනන්න ඕනි. යා තමන්ට කොච්චර ලස්සන කෙනෙක් වුණත් තමන්ට අකමැති කියලා හිතුණොත් ඒ ඇසුර අඩු වෙනවනේ. කොච්චර ලස්සන වුණත් එයා තමන්ව අනිත් දවස් ඉඳන් හඳුනාගන්නේ නැත්නම් ඒ ඇසුර එතනින් කැඩිලා යනවනේ. එතකොට ඒ හඳුනා ගැනීම එයාගේ තියෙන කැමැත්ත ඒ රූපේ ඊළඟට මේ එයාගේ හිතල බල මතල කටයුතු කරන විදිය ඔය ටික ඔක්කොම ගත්තත් අනිත්‍ය දේවල්. ඉතින් එහෙමත් අපිට පුළුවන් මේ අනිත්‍ය මෙනෙහි කරන්න. තමන් බොහොම කැමති කෙනෙක් ගේ ඒ තියෙන ඒ ධර්මතා ඔක්කොම නැති වෙලා යන කියන එක. ඒකේ සම්බන්ධ නැති කර ගන්නවම කියන එක නෙමෙයි දැන් ගිහි උදවිය වශයෙන්. නමුත් ඒ අපි අනිත්‍ය ස්වභාවය දැනගෙන ඉන්න එපා. එතකොට තමන්ගේ දරුවෙක් ගමුකො තමන්ගේ දරුවාගේ රූපේ ගත්තත් ඒ ඊට පස්සේ ඒ කියන්නේ අපි දැන් ඒ දරුවාම එන ජීවිතේ තමන්ට හම්බුනොත් ඒ දරුවා තමන්ව හඳුනන්නේ නැහෙනි. ඒ දරුවාම තමන්ට කැමති නොවෙන්නත් පුළුවන්. ඒ රූපෙත් දැන් වෙනස්. ඒ දරුවාම හම්බෙනවා කියන එක නෙමෙයි අර ඒ සංසාරයේ ඒ සත්වයාම හම්බුණා. ඉතින් මේ එහෙම බැලුවොත් ඒ කියන්නේ ප්‍රධාන ධර්මතා තුන හතර තමයි යෝග අපිට කෙනෙක්ට කැමැත්තක් උපදින එයාගේ රූපේ. ඊට පස්සේ එයා තව එකක් බලපන් පුළුවන් එයා එයා මට අවනත බව. ඊට පස්සේ එයාගේ හැඳිනීම එයා මට කැමති බව. ඊට පස්සේ එයාගේ තව හිතලමතල කරන කටයුතු ඔන්න ඔය වගේ ඔය කියපු ඔක්කොම අනිත්‍ය දේවල් කියලා මෙනෙහි කරන එකත් ඒ වගේ හොඳ අනිත්‍ය ගැන මානසිකාරයක් මේ කෙනෙක් ගැන වගේ තියෙනකොට අධිකව ඇල්මක් ඒක අඩු කරගන්න අවශ්‍ය නම් මේ ඒක දැනගෙන ඉන්න එක හොඳයි. නැත්නම් අපි එකපාරටම ඒව නැති වෙද්දී අපි කලබල වෙනවා. ඒ ඇත්තට ගිහි අය වශයෙන් ඉතින් ඇසුරු කරනවා. නමුත් ඒව නැති වෙද්දී කලබල වෙන දෙයක් නැහැ. මොකද බුදුරණන් වහන්සේ කියලා තියෙන්නේ ඒ ඔක්කොම නැති වෙනවා. සමහර අය එකපාරටම ඇක්සිඩන්ට් වුණාම අර අනිත් අයව හඳුනන්නේ නැතුව යනවා. ගැසේ කාලෙකදී අනිත් අයට තියෙන කැමැත්ත නැති වෙලා යනවා. කාලෙකදී රූපේ වෙනස් වෙලා යනවා. නේද? ඔයලා බලලා තීරණ හරියට ගන්න එක ස්වභාවයෙන් නැති වෙලා යනවා. ඉතින් ඒ ඔක්කොම අනිත් දේවල්. අර්බුදන්නාස් කියලා තියෙන පංච උපාදානස්කන්ධ ධර්මයන් අනිත්‍ය ලෙස මෙනෙහි කරන්න කියලා උපාදානයට ලක්වන දේවල් තමයි ගොඩක් අනිත්‍ය ලෙස මෙනෙහි කරන්න ඕනි. ඉතින් අන්න එහෙම මේ මෙනෙහි කරත් මේ මේ විවිධ මානසිකාර තියෙන අනිත්‍ය මෙනෙහි කරන මේ එකක් තමයි මේ අද සඳහන් කළේ. අර උදෙත් මේ පෙරත්තර අනිත්‍යතාවය ගැනම දේශනයක් කරපු ඉන්න. තව කාරණා තියෙනවද? නොතේරුණු තැනක් තියෙනවද?
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. දැන් අපි ඇසත් ඇහුවොත් ඒ කනත් කොහොම හරි වහගත්තොත් ආයතන හයම ඔෆ් කරගත්තොත් එතන හේතුඵල වශයෙන් මොනවත් ඇති නොවන තත්ත්වයක් ඒ වගේ තාවකාලිකව ඇති වුණොත් ඒක කොහොමද විදර්ශනා කරන්නේ?
ඒ ආයතන හයම වහගත්තොත්ද?
එහෙමයි සමන.
ආයතන හයම වැහුණොත් ඉතින් තව කරන කෙනෙක් නැහැනේ. විදර්ශනා කරන්නවත් මොකක්වත් බෑ ඉතින්. ආයතන හය වැහුණා කියන්නේ පිරිනිවන් පාල කියන එක. ඒ කියන්නේ මනෝවිඤ්ඤාණෙත් වැඩ කරන්නේ නැත්නම් ඒ කියන්නේ ආයි කරන්නවත් එහෙම කෙනෙක් කරන කෙනෙක් නැහැනේ.
මනෝවිඥානය වැඩ කරන බව ඉතින් ඒක මම ඒක ඒක චිත්ත වීතිය නැති වෙලා නැහැ. ඒක තියෙනවා.
ඔව්. ආ ඒ කියන්නේ එක ආයතනයක් වැඩ කරනවා නම් ඔ මොකක්ද අහන්නේ එතකොට?
එතන හිත ඇති වෙන්නේ අර මේ බහුල වශයෙන්. නමුත් විඥානයේ ශක්තියක් තියෙනවා කියලා දැනෙනවානේ.
ඔ ඔ මොකක්ද අහන්නේ ගැට එතකොට? මොකක්ද ගැටලුව? ඒ කියන්නේ මොකක්ද?
ඒක මෙනෙහි කරන්නේ කොහොමද කියලා.
අවයි අර ඉස්සෙල්ලා කියපු ආයතන විදර්ශනාවද?
එහෙම
ඔව්. ඒ කියන්නේ ඉතින් ඒකට තමයි තියෙන්නේ අර මේ ඔය දැන් ඔය කියපුම හේතුඵල ලයක්ද කියලා හිතන එක. ඒ කියන්නේ පෙනීම කියන එක, ඇසීම කියන එක, කල්පනා කිරීම කියන එක, අපි ඇහැ කියන එක හිතනවා, ඇහැ කන කියන ඒවා හේතුඵලයක්. ඒ කියන්නේ ආහාර නැත්තම් ඇහැ නැහැ, ආහාර නැත්තම් කන නැහැ, කර්ම ඒක අපිට පේනම දෙයක්නේ. ඒක දියුණු කරන්නේ එහෙමයි. එතකොට පෙනීම ඇසීම රස දැනීම ඒවත් අර ඇහැයි රූපෙයි නැත්තම් පෙනීමක් නෑ, කනයි ශබ්දේ නැසම් සෝත විඥානයක් නෑ. අර සෝත විඥානයේ පෙනීමේ ඒවෑ තියෙන අර අනිත් දේවල් වලට පරායත්ත බව, ඒ ඒ හේතුන් වලට ගැති වෙලා බව නිතර නිතර මෙනෙහි කරනවා. අර දැස ඇහැයි කනිත් ඒ විදියට මෙනෙහි කරනවා. ශරීරයේ ඒ විදියට මේ ආහාරය නිසයි ශරීරයේ තියෙන මේක ක්‍රමයක්. ඊට පස්සේ අර පාටේ පාටේ සද්දේ ඒ කියපු රූපාකාර පහේ ඒවෙත් ගැති වෙච්ච බව මෙනෙහි කරන්න පුළුවන්. ඒ සතර මහා භූත නිසායි අර පාට තිබ්බේ. එතකොට පාට තනියෙන් නිකන් ස්වායත්තව අවකාශය තුල පාවි පාවි තියෙනව නෙමෙයි. ඒ පාට දැන් අඹ ගෙඩියක පාට නිකන් හටගත්තේ නෑනේ කොළ පාට. ඒකට පදනම් වෙන හේතු පද්ධතියක් මත තමයි හටගත්තේ. ඒ හේතු ටික නැති වෙනකොට ඒ පාටත් නැති වෙලා යනවා. එතකොට පාට නිකන් අර ෆ්ලෑෂ් මොනවාද මේ ලේසර් ලයිට් එකක් වගේ එක තැනක හට ගන්නවා නෙමෙයි. එහෙම නෙමෙයි වෙන්නේ. ඒකට පදනම් වෙන රසණයක්, ඒකට පදනම් වෙන අණුක පද්ධතියක් ඒවත් එක්ක තමයි පාට හටගත්තේ. පාට නොවන දෙයක් මතයි පාට හටගත්තේ. අන්න එහෙම ඒකේ හේතුඵල මෙනෙහි කර කර ඒවැ අනිත්‍ය ගැන හිතන එක, අර විඥාන හයේ අනිත්‍ය ගැන හිතන එක, ඒක තමන්ගේ ජීවිතයේ මේ මේ මෙහෙම මේ හැමතිස්සෙම වෙනවා කියලා තේරුම් ගන්න එක, ජීවිතය යනු මේ ආයතන හයේ කරකැවිල්ලක් කියලා ඒ තුලින් තව තව ප්‍රත්‍යක්ෂ කරන එක, ඒව තමයි මේ අපි කරන්න ඕනි. ඒ ආයතන හය සම්බන්ධ විදර්ශනාව දියුණු කරන්න නම්, ඒ කියන්නේ ජීවිතය අනෙකක්, පෙනීම අනෙකක්, ජීවිතය අනෙකක්, ඇසීම අනෙකක්, එක්ක ජීවිතය අනෙකක්, පාට අනෙකක්, සම්පූර්ණයෙන්ම අන්න එහෙම එනකොට ඉස්සෙල්ල දකින්න ඕනි මෙතන දෝෂයක් තියෙනවා මොකක් හරි කියලා. එතකොට එහෙනම් දෝෂේ මගහරවා ගන්න මොන වගේ මානසිකාරයක්ද කරන්න ඕනි කියලා ඉස්සෙල්ල දෝෂය අල්ලන්න ඕනි. මෙහෙම අර ස්වායත්තව දකින්නවද, වෙන් කරලා දකින්නවද, එතකොට ඒක ඝන ලෙද්දයක් ලෙස ඒ වස්තු දකින්නවද, අන්න ඒක ටිකක් අමාරුයි. මේ එහෙම මේ ප්‍රපංචයක් වෙනවද කියලා ඉස්සෙල්ල තේරුම් ගන්න ඕනි. නිතර තමන්ගේ සිත ගැන, දැනෙන විදිහ ගැන, තමන්ට හිතෙන විදිහ ගැන අවධානයෙන් ඉඳලා ඊට පස්සේ මේ මොන විදියට ඔය කියපු හේතුඵල ක්‍රමය ඔස්සේ හරි අනිත්‍ය සංඥාව දියුණු කරලා හරි කාලයක් කරනකොට තමන්ට ඒ ප්‍රපංචකරණයක අඩු කරගන්න මේ විදි හම්බෙනවා. ඒ විදි ඔස්සේ තව තවත් අත්දැකීම් ඔස්සේ තවත් දහම් කාරණක් දැනගෙන ඉදිරියට යන්න පුළුවන්. ඒක චතුර එහෙම මේ අදහසක් චතුර ඉන්නද? චතුර මහත්තයරි චම්මිල හරි ඒ ආයතන හය විදර්ශනාව ටිකක් පැහැදිලිද?